అనంత కీరస, అనంత కీరస.
සුබ සන්ධ්‍යාවක් ප්‍රේමිත මිතුරනි, ශනිදා සන්ධ්‍යාවේ අපි නැවතවතාවක් අනන්ත ගිරස සමග එකතු වෙන මොහොත. අද පොඩි වෙනසක් තියෙනවා. අද පොඩි වෙනසක් කියන්නේ ශ්‍රී ලංකාවේ යම්කිසි සංගීතයේ යම්කිසි වෙනසක් ඇති කරපු ශිල්පියෙකු, ඉන් අනතුරුව ගුරුවරයෙකු සහ මහා සංගීතවේදියෙකු පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මතුපිටින් සහ අභ්‍යන්තරයට එබිලා, ඒ කියන්නේ මතුපිටින් අපි කතා බහ කරනවා බොහෝ වෙලාවට ඔහුගේ නිර්මාණ ඇතුලේ සැරිසරල, නමුත් ඔහුගේ ජීවිතයේ ඇතුළාන්තයට ඇතුළත් වෙන්නට අද දවසේ අපි අවස්ථාවක් සලසා ගන්නවා. ඒ ගෙදර කෙනෙක් එක්ක සංවාදෙ නිරත වෙමින්, ඊට හේතු වන්නේ ශිල්පියා නොයසනම් සංගීතවේදියා තමයි මහා සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසයන්. ප්‍රේමසිරි කේමදාසයන් අපාතරින් නික්ම ගොස් සැලකියුතු කලක් ගත වෙනවා. එතරම්ම නොවුනත්, නමුත් ඔහුගේ උපන්දිනය සැමරෙන අවස්ථාව කෙරෙහි අවධානය යොමු කරන හෝ ජීවත්ව සිටියා නම් වසර 76ක් සම්පූර්ණ කරනවා හරියටම අද දවසට. ඉතින් ඔහු පිළිබඳව ඔහු කෙරෙහි අවධානය යොමු කරන්න මම බලාපොරොත්තු වෙන්නේ මා සමග සුබුරුදු පරිදි දිලීප අබේසේකර. දිලීප,
ඔව්, සුබ සන්ධ්‍යාවක්. ඇත්තටම අද මැදිරිය ඉස්සර අපි දෙන්න විතරයි ඉන්නේ, දැන් අද කීප දෙනෙක් ඉන්නවා. මට මතක් වෙනවා මේ වගේම සන්ධ්‍යාවක් අපි ගත කරා ගාමිණි ෆොන්සේක මහත්මයාගේ
පුත්‍රරත්නත්
එක්ක. හැබැයි මේ අපි කතා කරන මහා සංගීතවේදියා හැමදාම අපිත් එක්ක ඉන්නවා මේ වැඩසටහනේදී. මොකද ඔහුගේ වාද්‍ය ඛණ්ඩයක් තමයි අපි පාවිච්චි කරන්නේ හැමදාම.
මේ ඇහෙන වාද්‍ය ඛණ්ඩය අතරම ගොළු හදවත චිත්‍රපටයේ තේමා වාදනය. ඒක ඉතාම වැදගත්. ඒ කියන්නේ අද අනිත් එක මේ අනන්ත ගිරස රසවතුන්ටත් මටත් වැදගත් වෙන්නේ. දැන් මේ දිලීපගේ අම්මා තිරියන හොඳයි. මොකද කේමදාසයන්ගේ බිරිඳ සමග මේ කේමදාසයන්ගේ කනිටු දියණිය අප සමග සිටින මේ ගායත්‍රි කේමදාස, ඈත් සංගීතවේදිනියක්. ඈව තමයි මේ ප්‍රමුඛ සම්මුඛයට එක්කව කරගන්නේ තාත්තා පිළිබඳව සහ ඒ නිර්මාණ සහ වර්තමානයේදී ඒ කොයි තරම් දුරට ගෝචරද කියලා දැනගන්න ඈ තමයි ගායත්‍රි කේමදාස. සුබ සන්ධ්‍යාවක්.
සුබ සන්ධ්‍යාවක්.
අද දවස ගැන මොකද දැන් හිතෙන්නේ? එකවරම ඒ කියන්නේ ඔබ ඇත්තරම කේමදාසයන් දරුවන් සමග බෙහෙවින් සමීප කෙනෙක් නිසා ඒ කෙරෙහි පළමුවෙන් අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු.
අද දවස ගැන කියන්නේ එකතකට දුකක් හිතෙනවා. මොකද අද තාත්තා හිටියා නම් අද මොකක් හරි විශාල සංගීතයක් අතින් තාත්තගේ ඔපෙරාකක් හරි සිම්ෆනි එකක් හරි කැන්ටාටාවක් හරි කෙරෙන දවසක්. මොකද තාත්තා හැමදාම එම අවුරුද්දකම වගේ තාත්තගේ පන්දිනියට ලොකු කන්සර්ට් එකක් කරනවා. ඒකට ගොඩක් අය සහභාගී වෙනවා. ඒ වගේ වෙන දවසක් අද, ඒ වගේ දෙයක් අද වෙන්නේ නැහැ. එහෙම හිතුවාම දුකක් හිතෙනවා. ඒත් අවුරුදු පහක් ගිහිල්ලා තාමත් අද තාත්තා ගැන කතා වෙනවා, තාත්තාගේ නිර්වාණ ගැන කතා වෙනවා. මා ඒවා ගැන ගොඩක් රසක රසකා වෙනවා. අදටත් තාමත් අපිට ගෙදරට කතා කරනවා තාත්තාගේ නිර්මාණ ගැන අහලා. එහෙම හිතුවාම හිතෙනවා ඒ තාත්තා කරපු දේ ගැන අවබෝධයක් තියෙන රසික රසිකාවයෝ ඉන්නවා. ඒ ගැන එහෙම හිතුවාම ඒ ගැන සතුටක් හිතෙනවා.
ඔව් ගායත්‍රි, මේ සාමාන්‍යයෙන් මේ අපේ රටේ විතරක් නෙමෙයි ලෝකෙත් ජීවත්ව ඉන්නකන් ඒ වගේ දේවල් ගැන කරපු නිර්මාණ පිළිබඳව තරම් අගයක් නැහැ. නිර්මාණකරුවා පිළිබඳව ඇතරම හැඟීමක් නැහැ. මියගියට පසු තමයි වැඩිපුර වෙනදාට වඩා අගේ දැනෙන්නේ. ඒ කියන්නේ කෙනෙක් නැති වුණාන් පස්සේ ඒ තත්ත්වෙම නිදිලිප.
ඔව්.
ඒක තමයි වර්තමානයේ මේ සිද්ධ වෙන්නේ. ඉතින් ඕක අපිට වළක්වන්න බෑ.
හැබැයි මට හිතෙනවා ඇතින් එතුමා වාසනාවන්තයි. මොකද මේ මට ඇහිලා තියෙනවා එතුමා කොයිතරම් අගයනවද කියලා. මේ බොහොම සාමාන්‍ය
තාත්තා හැමදාම කියපු දෙයක් තමයි.
ඒ කියන්නේ එතුමාගේ නිර්මාණ තීරුම් අරගත්තු පිරිසත් ඒ වගේම හිටියා. ඒ වගේම ඒ නිර්මාණ නිසා එතුමාව හඳුනාගත්තු පිරිසක් වෙනම හිටියා.
අනිත් එක හරිම සාමාන්‍ය ජනතාව අතරත් හිටියා තාත්තගේ ඒ දවැන්ත නිර්මාණ හඳුනාගත්තු රසක රසකාවිය. මම හිතන්නේ තාත්තා හැමදාම කිව්වත් මම ජනතාවත් එක්ක ඉන්න මිනිස්සෙක්, ජනතාවගේ රිද්මය හඳුනාගත්ත මිනිස්සෙක් කියලා. ඒ වගේම අරඳුරු කුටිය තුළ ඒ වගේ සින්දුවල තාත්තා හරියට ඒ ගැන කතා කරා. මොකද තාත්තත් බොහොම මේ දුෂ්කරව ආපු පුද්ගලයෙක්. ඒවා ඔක්කොම ඒ කියන්නේ හරි එහෙම ඕන පසුබිමෙන් ආවත් ඒව කඩාගෙන හැම අතින්ම මේ වගේ රටක ඒ කාලේ ඉඳන් ඉස්සරහට ගිය මිනිස්සෙක්.
කොන්ද පණ තියාගෙන
කොන්ද කෙලින් තියාගෙන. ඒ වගේම තමන්ගේ කියන්නේ අඩු තක්සේරු කරේ නැහැ ජනතාව. ජනතාව කියන්නේ ඔපෙරා එකක් කරාම හරි සිම්ෆොනියක් කරාම හරි කැන්ටාටාවක් කරාම හිතුවේ නැහැ මේ ජනතාව මේක කියන්නේ මේක අඳුරා ගන්න නැති වෙයි මේකට කැමති නැති වෙයි. ඒ මොකක් වුණත් ඒ කියන්නේ පළවෙනි කියන්නේ තාත්ත ප්‍රෝගාමයේ කරපු දේවල් වල අඩු කියන්නේ තම ජනතාව රසික රසිකාවිය අඩු තක්සේරු කරන්නේ නැතුව ඒ වගේ නිර්මාණ කරලා ඒ වගේ රසික රසිකාවේ කොට්ටාශයක් කියන්නේ ලංකාව වගේ රටක මොකද අපේ රටවල නැහැ ඔපෙරා හවුසස් සිම්ෆොනි කියලා පොඩි කාලේ ඉඳන් අවුරුදු තුනේ ඉඳන් ළමයි ගෙදර අහන්නේ නැහැ ඉගෙන ගන්න නැහැ. එහෙම වුණාට ඒ වගේ රසික රසිකාව පිරිසක් තාත්ත ගොඩ නැගුවා.
අනිවාර්යයෙන්. අපි ප්‍රියමිත මිත්‍රෙනි පළමු ගීය සවන් දෙන්නේ මේ තමයි ප්‍රචලිත ගීය කේමදාසයන් ක්ෂේත්‍රයට කියන්නේ ප්‍රසිද්ධ ක්ෂේත්‍රයට හැදුවා වූ ගීතය. සුදුසඳේ කළුවලක් කියන චිත්‍රපටයේ රොබින් තම්පෝ විසින් මෙය නිර්මාණය කරන ලද්දක්. මෙහි එක ගීතයක් නිර්මාණය කිරීමේ අවස්ථාව කේමදාසයන්ට ලැබෙනවා. කියන්නේ චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂකවරුන් පස් දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ පස් දෙනා තමයි ටී එෆ් ලතීෆ් එක්කෙනෙක්, එම් කේ රොක්සාමි, එතකොට ඇල්ෆ්‍රඩ් කොරයා කියලා මිනිස්සෙකුට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. අනිත් එක්කෙනා තමයි මොහොමඩ් සාලි. ඉතින් මේ පස් දෙනාගෙන් සුදුසඳේ එන්න අනේ කියන ගීය ලතා වල්පොල.
මේ
බකමානුව 1963 තමයි සුදුසඳේ කළුවලක් කියන චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ. එතකොට මේකේ සමස්ත ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් ස්කෝර් එක කරලා තියෙන්නේ එම් කේ රොක්සාම. ඒ චිත්‍රපටේ ගීතය අහලෙ වෙලා අපි කතා කරමු. මේ සංගීත වෙනස කරන්න උත්සාහ කරලා තියෙන කියලා අපිට ශ්‍රවණය කරන්න පුළුවන්. ඔබටත් ආරාධනය කරනවා ප්‍රේමිත මිත්‍රනි මේ ශ්‍රවණය කරන්න. මේ ප්‍රේමසිරි කේමදාසයන් අතිශය ප්‍රථමයෙන්ම චිත්‍රපටයකට නිර්මාණය කළ ගීය. ලතා වල්පොල, ඔය අසූ දශකයේ මුල් භාගයේ නැවත පටගත කිරීමක් කරනවා. මොකද ඉක්ුත් ගීතාවලිය විතරම ග්‍රැමෆෝන් තැටි හා සමාන තැටි පෙළකට තිබිච්ච නිසා ස්ටැන්ලි පීරිස් තමයි දෙවන වතාවේ සංගීතවත් කර තිබුණේ. සුදුසන්දේ කරුවලා චිත්‍රපටයේ සම්පූර්ණයෙන්ම ගීත රචනා කර තිබෙන චිත්‍රානන්ද අබේසේකර. චිත්‍රානන්ද තමයි මේ හිටපු සිංහල සේවා අධ්‍යක්ෂතුමා තමයි ඔය ගීතය නිර්මාණය කළා තියෙන්නේ. ගායත්‍රි මොකද හිතන්නේ ඒ ගීතය ඇහුණා?
බුදුමයි කියලා හිතනවා. ඒ කාලින් දම තාත්තා මේ හරි හැම දෙයක්ම වෙනස් කරන්න ඒ පෙළඹුණ එකයි අපිට ඒ මුල් ගීතවලින් දම තාත්තගේ දැනෙන දකිනවා. ඒ වගේම ලතා වල්පොල අන්තිගේ මේ ෂුරින්ගේ කටහඬත් කියන්නේ පාවිච්චි කරලා තියෙන විදිය, පාවිච්චි ඒක එක බාණ්ඩ පාවිච්චි කරලා විදිය තියෙන විදිය හරිම වෙනස්. ඒ කියන්නේ ඒ වෙනසක් වෙනසකට ගත් උත්සාහයක්.
ඔය පරණ දේවල් ගැන තාත්තා කතා කරලා නැද්ද?
තාත්තා එහෙම ගොඩක් වෙලාට සින්දු, ඒ කියන්නේ ගොඩක් මෑත වගේ සින්දු තමයි දාලා අපිට අන්තර අස්සවනවා. එහෙම එච්චරම ඒ කියන්නේ නෑ. මේ කාලෙ වෙන මම මීට ගොඩක් පස්සේ තමයි ඉපදුනේ.
ඒ කියන්නේ 1966 ඔබේ මාපිය දෙපළ විවාහ
වෙන්නේ.
ඔව්. පිටිපස්සේ ඉන්න කේම දසමෙතනේ. ඒ කියන්නේ ඊට පස්සේ තමයි මම හිතන්නේ මේ සාමාන්‍ය කෙනෙක් විවාහ වුණාට පස්සේ තමයි බොහෝ දේවල් මේ සශ්‍රීක වෙන්නේ. එහෙම නැත්නම් පරිපූර්ණත්වයටපත් වෙන්නේ මේ මේ මම උදිරිපටත් එක කියන්නේ. කරුණා දබේසේකරන් සහ කේමදාස අතර තියෙන සම්බන්ධය කොහොමද දිලිප?
මම හිතන්නේ ඉතාම දීර්ඝ කාලීන මේ සම්බන්ධය මේ චිත්‍රපට හරහත්. මේ මට මතකයි මේ 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 නම නිතර කියවෙන අපේ ගෙවල් වල. එහෙම මොකද මේ එක ක්ෂේත්‍රයේ මේ වැඩ කරනකොට මේ අපේ අම්මා මට කියවල තියෙන කතාවක් තමයි මේ කේමදාස මහත්මයාගේ මොකක් හරි ඉස්ලාම කරපු ප්‍රසංගයක්
සම්බන්ධයෙන්
ඒ දැන් ඒ කාලේ මේ වගේ දේවල් තියෙනකොට ගෙදර කට්ටිය අඬගහගෙන යනවලු. සමහර ඒවට වැදගත් ඒවට හැමෝම කතා කරගෙන යනවලු. ඉන්දර හිට්ලත් විශේෂ දෙයක් තියෙනවා නම් උමනාවෙන් එක්කනවලු. මේ හේමදාස් මහත්තයාගේ පළවෙනි ප්‍රසංගයට කියලා මෙක්කන් ගියලු මේ මේ ඉස්සරහට එන්නින්න වැදගත් එක්කෙනෙක් මේක බලන්න යන් කොහොම හරි කියලා. ඒක මට හොඳට මතකයි. ඒත් එක්කම මේ දැන් මම මට හේමදාස් මහත්මයා දවස මට පණිවිඩයක් කිව්වා. මම ඒක මේට කලින් කියලා
තියෙනවා.
ඒ තමයි මම වැරදිලා යම්කිසි මේ මේ වගේ වැඩසටහනක මේ එතුමාගේ ගීතයක් ගැන කතා කරා. මේ අර වාසනා චිත්‍රපටිය ඔබ ළඟ ඉන්න ගීතය ගැන මම ඉතාම ප්‍රිය කරන ගීතය කියලා මම කිව්වා. මේ මම දැන් දන්න තරමින් මේක මේ ධර්මශ්‍රී ගමගේ මහත්මයා තමයි ලියලා තියෙනවා. මොකද වාසනා චිත්‍රපටියේ ඔහු ගීත රචනා කරලා තියෙනවා. මට සතියකින් විතර එතුමා පණිවිඩයක් කියලා තිබ්බා. මේ මට බැනලා එයාට කියනවා ඒක ලිව්ව එයාගේ තාත්තා කියලා. මට නිකන් ඇහෙනවා වගේ කියනවා. ඒක මෙහෙම තමයි කියන්නේ ඇත්ත කියලා මට හිතා ගන්න පුළුවන්.
අන්න අර මනුස්සයර කියනවා එයාගේ තාත්තා ඒක ලිව්වේ. ඒ වගේ අවස්ථාවක් හිතනවා මේ මේ සෑන් ප්‍රමාණයක් ඇති ගැටි.
ඔව් ඒ කියන්නේ කෑ ගහන අවස්ථාව. ඒ කියන්නේ විශේෂයෙන් ඒ කියන්නේ මේ මේ තාත්තගේ ප්‍රොෆෙෂනලි තාත්තා හරියට මේ ඒ කියන්නේ හැම මේ වගේ ඒ කියන්නේ ගායක ගායිකා ගොඩක් බිහි වුණේ තාත්තා එහෙම හරියට ඒ කියන්නේ හරියටම දඟලනවා. ඒ කියන්නේ එක්කෙනාගේ තියෙන
කටහඬෙන්
උපරිමයෙන් ඉන් එහාටත් ඒ කියන්නේ ලබා ගන්න එකින්ද එක ඒ කියන්නේ හොඳින් කියලා hina වෙලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද සාමාන්‍යයෙන්ද මම කියන්නේ මේ ඉගෙන ගන්නකොට වෙන රටක වගේ නම් අවුරුදු තුනේ ඉඳන් එහෙම කියන්නේ සින්දු කියනවා නම් හරි භාණ්ඩයක් වාදනය කරනවා අවුරුදු තුනේ වගේ කාලයක් ඇතුළ ඉඳන්ම ළමයි ඒවා වාදනය කරන්න ඉගෙන ගන්නවා සින්දු කියන්න ඉගෙන ගන්නවා. තාත්තා එහෙම මේ අපේ ලංකාවේ තාම එහෙම එහෙම මේ තත්වයක් නැහැ. ඒකින්ද කියන්නේ අවුරුදු 20න් 30න් 35න් තාත්තා හරියට ඒ කියන්නේ ඇදලා ගත්ත ගොඩක් මේ සංගීතය කරන අය සින්දු කියන අය එහෙම එතකොට ගොඩක් ඈ ගහලා තමයි ඒගොල්ලන්ගෙන් ඒ වැඩ ගන්න උනේ.
ඔව්. දැන් වාසනා චිත්‍රපටයට හදපු ගීය. ඔව් ඒ ගීතේ ඇත්තටම ඒ ගීතෙත් තියෙන වෙනසක්.
ඔව්.
ඒ ගීතේ සාමාන්‍යයෙන් කොහොම භාවිත කරලා තියෙන සංගීත රීතිය වෙනස්. සෙසු කියන්නේ කමර්ෂල් පැත්තට හරියන ගීත හැදුවත් KW කරලාගේ චිත්‍රපටවල තිබුණ පොඩි වාණිජමය පෙනුමක් නේ. බොහොම ගීත තිබෙන සටන් තිබෙන සහ පැණි වැහෙන ප්‍රේමයේ තිබෙන එවැනි චිත්‍රපටනේ. ඒවා හොඳ හැටි අවබෝධ කරගෙන KW පෙරත් එක්ක සමගාමීව ඒ කටයුතු කරන අතරතුරේ අත්තදා බැලිමකුත් කරලා තිනවා. මම හිතන්නේ වාසනා කියන ගීතය HR ජෝතිපාලව දාගෙන නිර්මාණය කරන ලද්දේ ඒ ගීතෙත් පැහැදිලි කෙනේ කැපී පෙනෙනේ ඉස්මතු වෙලා පෙනෙන වෙනසක් ඒ කාලෙත් තිබුණා. මට මතකයි මේ හුඟක් පුංචි කාලේ අපි පාසල් අවදී මේ මොකද පිච්චර් පිස්සුවින්දා එලෝ එලෝ ම වාසන මට මතක විදිහට තුන් හතර පාරක් බැලුවා. ඒ ගීතේ අපි හැම මේ දිලිපට ආපහු මතක් කරගන්න මේ තාත්ත ලියපු ගීතේ කේමදාස මාස්ටර් කියපු විදිහට අපි ඒ ගීතය අහන්නේ.
ඉන්න මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ වාසනා ඔබ ළඟ ඉන්න මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ වාසනා නිවසක දැල්වෙන ලස්සන පහන් මුටද රන්වන් ඔබ නැති නිවසක දැල්වෙන ලස්සන පහන් මුටද රන්වන් ඔබ ළඟ ඉන්න මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ වාසනා ඔබ ළඟ ඉන්න මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ වාසනා සිහිනෙන් ඔබ එනවා සතුටින් උපියනවා සිහිනෙන් ඔබ එනවා සතුටින් උපියනවා ඔබගෙන මතකය මතක තියාගෙන මම තනිවම ඉන්නම් ඔබගෙන මතකය මතක තියාගෙන මම තනිවම ඉන්නම් ඔබ ළඟ ඉන්න මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ වාසනා ඔබ ළඟ ඉන්න මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ වාසනා ඔබ නැති නිවසක දැල්වෙන ලස්සන පහන් මුටද රන්වන් ඔබ ළඟ ඉන්න මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ වාසනා ඔබ ළඟ ඉන්න මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ වාසනා
ඔබ තමයි ගීතය මොකද කියන්නේ දිලිප
පසු කාලීනව අපිට නැවත ඇහුණනේ මේ මීට වඩා වේග රිද්ම ගීතයක් හැටියට දැන් චිත්‍රපටයේ ඒක තිබුණ නැහැ මේ මේක මේ මං හිතන්නේ ගායත්‍රී ඔබට මේක පැහැදිලි කරන්න පුළුවන් මේකේ තියෙන මේ මේ තනුවේ තියෙන මේ අපූර්වකම ඕනතකට හරව ගන්න පුළුවන් මේ චිත්‍රපටයේ තියෙන
රිද්මය.
ඔව් චිත්‍රපටයේ තියෙන ටිකක් ශෝකාකූල ගීතයක්.
ඔව්
ඔව්. නමුත් මේක මේ මේ ඉතින් මේක නිකන් මේ විනෝද මේ ඉතිරිලා යන පැත්තකට හරවන්න පුළුවන්.
ඒ කියන්නේ අර්ථාත්මකේ කියන අර අර්ථකතනය.
ඔව්.
මේ අපිට රාමුවෙන් පෙනෙන දෙයට එහා සින්දුවෙන් අර්ථකතනයක් දීලා තියෙනවා.
හැමතිස්සෙම
ඒ කියන්නේ සින්දුනේ ඒක තරගෙන තියෙන ඒ යන මේ රිද්මයෙන් හරි බීට් එකෙන් හරි කියන තාලය අනුව ඒ කියන්නේ චිත්‍ර විශේෂයෙන් තාත්තා චිත්‍රපටයක් කරන්න ගියාම හැම වෙලාවෙම මේ තාත්තා ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා කතාව වගේම සංගීතඥයාගේත් කතාවක් තාත්තා කියනවා. අපිට මේ තිරයෙන් එහා අපිට
මේ හොඳ කතාවක් නේ.
රසිකයාට පේන්නේ නැති දෙයක් මං හිතන්නේ හරිම අඩුයි ලංකාවේ වෙනවා අදටත් වෙනවා හරිම අඩුයි වෙනවාද කියලාවත් මට හිතා ගන්න බෑ. ඉතනට ඒ වගේ මේ
ඒක කතා කරන හොඳ මාතෘකාවක් මේ විරාමෙන් පස්සේ අපි විරාමයක් ලබන ටිකක් දීර්ඝව කතා කළ යුතු මාතෘකාවක් ගැයත්‍රි.
අනන්ත කී රස.